දිලුම් අමනුගම්මන්තුමා, ඔබතුමාට විනාඩි 14ක් තියෙනවා.
ගරු සභාපතිතුමනි, අද මේ සාකච්ඡාවේ වේලාවෙන් කර දීම පිළිබඳ මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම විශේෂයෙන් ප්‍රවාහනය පිළිබඳ සාකච්ඡා වෙන අවස්ථාවකදී මේ රජය බලයට පත්වෙන්න මේ රටට ජනතාවට දීපු ප්‍රධාන පොරොන්දුවක් තමයි මේ ප්‍රවාහනය ආශ්‍රිතව දීපු පොරොන්දුව. අපි දන්නවා විශේෂයෙන්ම මේ රූපවාහිනී නාලිකාවල ප්‍රචාරය කරපු දැන්වීම්වල ප්‍රචාරය වුණේ මෝටර් සයිකලේ තෙමෙන් නැතුව යන්න කාර් එකක් දෙන්න, ඒ වගේම මහින්ද රාජපක්ෂ මහත්තුමා 50,000 දීපු බයිසිකලේ නොමිලේ දෙන්න, ඔය වගේ වාහන සිහිනයක් තරුණයින්ට මතු කරලා බලයට පත්වෙච්ච රජයක්. අද මේ සමහරක් ඇමතිවරු, අපේ හිතවත් ඇමතිතුමා නෙමෙයි, නමුත් සමහරක් ඇමතිවරු කතා කරනකොට අපිට හිතෙනවා මේ දේ කරන්න ආණ්ඩුවක් ඕනෙද කියලා. මේ කරා කරපු ඇමතිවරුන්ගේ කතාව අනුව දැන් ඉස්සර නම් අපි හිටපු රජයේ ඒ ඇමතිවරුත් හිටියා. අපි දන්න තත්ත්වයේ තිබුණේ වාහන වැඩි වෙනකොට පාරවල් වැඩියෙන් හදන්න, කැඩිච්ච පාරවල් වෙනුවට වාහන වැඩි වෙනකොට පාරවල් කාපට් කරන්න ඕනේ, ගමේ පාරවල් වැඩියෙන් හදන්න ඕනේ, අධිවේගී මාර්ග හදන්න ඕනේ කියලා අර ලසන්ත ඇමතුමා කිව්වට වගේ දකුණේ එක හැදුනේ නැත්නම් ඒකත් පැයට කිලෝමීටර 10 තමයි අද දකුණට යනකන්ුත් වේගය. පර්ණ රජයේ ප්‍රතිපත්තිය තිබුණේ, හැබැයි අද රජයේ අපිට පේනවා ඇමතුමන්ලා කියන කතා අනුව ඒක නෙමෙයි ප්‍රතිපත්තිය. වාහන වැඩි නම් වාහන අඩු කරන්න, පාරවල් හදන්න අවශ්‍ය නැහැ, ත්‍රී වීලර් වැඩි කියලා අපි දැක්කා කියන. නිමා සිරිපාල සිල්වා ඇමතුමා කිව්වා මේ රටේ පෞද්ගලික බස් රථ වැඩි. මම දන්නේ නැහැ එතුමා ගමට ගිහිල්ලා නැද්ද තාම කියලා. හැබැයි ඔබතුමාලගේ අපේ ගංගොල පොළොන්නරුවේ ජනාධිපතිතුමාගේ ගමේ, අපි මුතුවෙට්ටිගම ඇමතුමාගේ ඒ පළාතේ හවස 6න් පස්සේ මිනිසුන්ට ගෙවල් වලට යන්න බස් රථ නැති තැන් ඕන තරම් තියෙනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පාසල් දරුවෝ කිලෝමීටර් 25-30 බයිසිකලේ පැදගෙන එන ගම් ඕනේ තරම් තියෙනවා. කොළඹ නුවර පාරේ, බදුල්ල කොළඹ පාරේ බස් වැඩි වෙන්න පුළුවන්. නමුත් අද මේ රටේ ප්‍රවාහන ශාස්ත්‍රය දියුණු නැහැ, ඒකයි අත්ත තත්ත්වය. අද මේ රජයේ විසඳුම තමයි මේකට ආණ්ඩුවක් ඕනේ නැහැ. බස් රථ වැඩි නම් බස් රථ අඩු කරනවා, පාරවල් හදන්න ඕනේ නැහැ, සැලසුමක් ඕනේ නැහැ, යන විදියකට ඵලයක්. අද ත්‍රී රෝද රථ ගැන කතා කරුවා. මේ රටේ රජයේ බස් රථ, පෞද්ගලික බස් රථ සහ දුම්රිය මේ තුනටම වැඩිය අද ජනතාව මගෙන් එහා මෙහා කරනවා මේ රටේ තියෙන ත්‍රී රෝද රථ වලින්. ඒක තමයි සංකීර්ණලේඛනවල ඇත්ත තත්ත්වය. අපි දන්නවා ඒකට කියනවා ශ්‍රම බලකාය නැති වෙනවා. ඒක ඇත්ත, අපි ඒක එක්තරා දුරකට පිළිගන්නවා. හැබැයි අපි පිළිගන්න ඕනේ මේ විශාල ජනතාවක්, විශාල ජන සංඛ්‍යාවක් මේ ශාස්ත්‍රයේ හරහා රටට බරක් නොවි ඒ අයගේ ආදායමක් උත්පාදනය කරගෙන අද ඒ අයගේ දරුපවුල ජීවත් කරනවා. මේකට විසඳුමක් සොයන්නේ නැතුව ත්‍රී රෝද රථයට රියදුරු දරපත්‍රය දෙන්න සීමාව වැඩි කරලා, නැතිනම් ලීසින් එක 125ට කපලා ත්‍රී රෝද රථයේ දෙන එක නතර කරපුවාම ත්‍රී රෝද රථ රියදුරෝ බිහි වෙන එක අඩු වෙයි, පාරේ ත්‍රී රෝද රථ අඩු වෙයි. හැබැයි බොහොම පැහැදිලිව ගෙදරක බඩුවක් මුට්ටුවක් පරිස්සම් කරගන්න බැරි වෙන කාලේ වැඩි ආතක නැහැ. වත්තක කිහෙල් කණක් පරිස්සම් කරගන්න හම් වෙන්නේ නැහැ. ගහක් කොලක් පරිස්සම් කරගන්න හම් වෙන්නේ නැහැ. මොකද අඩුම තරමේ ත්‍රී රෝද රථයක් දුවලා හරි ජීවත් වෙන්නේ තරුණයාට ඊගාවට වෙන්නේ කුඩු ගණ්ඩ කසිප්පු විකුණන හොරකම් කර රස්සාවට පයි. ඒ නිසා මේ රජයේ දිගින් දිගටම ලබලා දෙන විසඳුම් සහ තීන්දුව කැකිල්ලේ රජුරුවන්ගේ තීන්දුව බව තමයි අපිට පේන්නේ. අපි පහුගිය කාලේ දැක්කා දැන් මේ ත්‍රී රෝද රථ වැඩි වුණාට බස් රථ වැඩි කියලා කිව්වට සියලුම දෙනාට කියනවා නෙමෙයි. නමුත් ඇමතිවරුන්ගේ ප්‍රවාහන පහසුකම් මේ වෙනකොට ඉතාම උසස් තත්වයකට පත් වෙමින්, ඊයේ දිනේ වෙනකොට තව කෝටි 27ක් පරිපූර්ණක එස්වෙන්තුවක් දැම්මා ඇමතිවරුන් සඳහා වාහන මිලදී ගන්න. කවුරු හරි හිතා නිද්දර කියන්න බැරි නෑ ඇමතිවරුන්ගේ වාහනත් පාර වැඩි, ඒ නිසා මේවත් අඩු කරන්න කියන කාර්යය. මේ සඳහා මුදල් වැය කරන්න කැමති ප්‍රවාහන ඇමතුමා ඉතාම දුකෙන් කතා කරුවා කෝච්චියට හැප්පිච්ච මෝටර් රථය ගැන. අපි දුකයි, හැබැයි අපි දැකලා නෑ එතුමවත් ඇමතිවරයෙක්වත් පරිපූර්ණකයක් ගේන්න මේ පාර්ලිමේන්තුවට 2000 ගානක් තියෙනවායි කියලා කියන අනාරක්ෂිත දුම්රිය ගේට්. ඒවට මම දන්න තරමට කෝටි 27ක් යන්න විදියක් නෑ. ඒ පරිපූර්ණක ඉස්තමේන්තුව ගේන්න අපිත් අත උසලා ඡන්ද දෙන්න, දුම්රිය ගේට්ටු ටික දාන්න. දැන් ගේට්ටුවෙන් රිංගන කෙනාට 25,000ක් ගඩේ ගහන්න කතා කරනවා මිසක් දුම්රිය ගේට්ටුව දාන්න අපේ ඇමතිවරු ගේ පිළිබඳ අදහසක් මතුවෙලා නෑ. නමුත් තමන්ගේ ප්‍රවාහන පහසුකම් ගැන අපි දැක්ක ෆෝවිල් ඩ්‍රයිව් නැතිනම් ඇට දිරනොයි කියලා කිව්වා අපේ රාජසේන රත්න ඇමතුමා. ඒ පැත්තේ කඳු තියනොයි කිව්වා යන්න බෑ කිව්වා. හැබැයි මේ යන තත්ත්වය ඇරියට ඇමතිතුමන්ලට ෆෝවිල් ඩ්‍රයිව් වල යවලා තව ටික අද්දවස් යනකොට ජනතාව ගොන් කරත් යවන තත්ත්වයට තමයි අද මේ අය කතා කරන්න කියන කාරණේ අපිට මතක් කරන්න වෙන. විශේෂයෙන්ම අර සිහිනේ මැව්වා විතරක් නෙමෙයි පෞද්ගලික ප්‍රවාහන ශේෂ්ත්‍රය ගත්තා. අද හැම අතින්ම එයාට පහර වෙනවා. වැරදි කරන්න දඩේ අඩු කරනවා කියනව නෙමෙයි. නමුත් අපි නම් අහලා තියන්නේ ලෝකයේ දඩ නියම කරන්නේ ඒක පුද්ගල ආදායම අනුවයි. හැබැයි අද මේ ගහලා තියෙන දඩ පෞද්ගලික බස් කොම්පැනි අයිතිකාරයෙකුට එක දඩයක් වැදුනොත් අපි දන්නවා රියදුරෙක්ගේ පඩිය රුපියල් 1500යි උපරිම 2000යි. ඒ පඩියෙන් ගෙවන්න බෑ 25000ක දඩයක්. දඩයකට අහු වුණොත් වැරද්දක් කරලා හෝ නොකර හෝ පොලිස් නිලධාරියාගේ අනුමැතිය අනුව 25000ක් ගෙවන්න වුණොත් ඒ බස් රථයේ මාසික ෆිනෑන්ස් වාරික ඒ බස් කොම්පැනිය දඩ දෙක තුනකට අහු වුණොත් වැඩි කාලයක් යන්න කලින් වහලා දාන්න සි. ඒ විතරක් නෙමෙයි ඩීසල් ෆිල්ටරේ ඉඳලා ටයර් එකේ ඉඳලා ඇනමුරුච්චියේ බ්‍රේක් ඔයිල් කෑන් එකේ පවා වැට් එක ගහනවා. කඩේකට ගිහිල්ලා තේකක් බිව්වොත් ඒකට වැට් එක ගහනවා. ඒ වගේම අනිත් පැත්තෙන් ආදායම් බදු වලින් පන්නනවා. දඩ වලින් 25000 30000 අය කරගෙන මේ කුඩා ව්‍යාපාර සහ කුඩා රැකියා කරන අය බිමට වැට්ටීමේ වැඩපිළිවෙලක් තමයි අද මේ රජයේ ක්‍රියාත්මක කරන්නේ. මම හිතන්නේ නැහැ උමනාවෙන් කරනවා කියලා. නමුත් අවසාන ප්‍රතිඵලය වෙන්නේ ඒකයි කියන කාරණය අපිට කනගාටුවෙන් වුණත් කියන්න සිද්ධ වෙනවා. විශේෂයෙන්ම මත්තල ගුවන්තොට පොළ ඒ වගේම හම්බන්තොට වරාය ගැන කතා කරුණා. පහුගිය මැතිවරණ වේදිකාවේ අපේ ලසන්ත ඇමතිතුමාලත් ඉන්නවා. එයාගේ සාක්ෂි දරනවා. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන චෝදනාව මේ මත්තල ගුවන්තොටුපළ හදපු එක තමයි මේ රටට මහින්ද රාජපක්ෂ මහත්තයා කරපු ලොකුම විනාශය. හම්බන්තොට වරාය හදපු එක තමයි එතුමා මේ රටට කරපු ලොකුම වින්නේ යෝග තමයි තිබුණ ප්‍රධාන චෝදනා. තුන්වෙනි එක තමයි පෝට් සිටි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම තමයි එතුමා රට නැත්තම් කොළඹින් අක්කර 5000ක් චීනෙට විකුණනවා. මේක චීන කොලනියක් බවට පත් වෙනවායි කියලා චෝදනා කෙරුවා. හැබැයි අද දෙතුන් ගොල්ලම හවුල් වුණත් අද එක ව්‍යාපෘතියක් අලුතෙන් පටන් ගන්න බෑ. අද යන්තමින් හරි ජාම බේර ගන්න හදන්නේ. ඕක විකුණනවා කියන්නේ විකුණන්නේ නෑ කියලා අපේ අර්ජුන රණතුංග මැතිතුමා කිව්වා. අපි එතුමාට ස්තුතිවන්ත වෙනවා. එහෙම කරන්න දෙන්න එපා. හැබැයි මේවා මේ වගේ පිහිට නැතිනම් හම්බන්තොට සහ මත්තල සහ පෝට් සිටි පිහිට තමයි අද මේ රජයට පතන්න වෙලා තියෙන්නේ කියන කාරණේත් අපිට මතක් කරන්න වෙනවා. ඒ වගේම බොහොම පැහැදිලිව අපේ අර්ජුන රණතුංග මැතිතුමාත් සඳහන් කෙරුවා මේ වගේ ණය සහාය වියදම් පිළිබඳව. ඒක අපි දන්නවා. හැබැයි විශේෂයෙන්ම අපි සංඛ්‍යා ලේඛන අනුව ගත්තොත් වැරදි නම් මාව නිවැරදි කරන්න. නමුත් මත්තල අනුව මත්තල අවසාන කරන්න රුපියල් බිලියන 27ක් සහ හම්බන්තොට අවසාන කරන්න රුපියල් බිලියන 43ක් කොළඹ කටුනායක අධිවේගී මාර්ගය සඳහා රුපියල් බිලියන 35ක් සහ පිටත වතරවුම් මාර්ගය සඳහා රුපියල් බිලියන 40ක් තමයි අපිට පහුගිය කාලේ වැය වෙලා තියෙන්නේ. එතකොට මේ පාර්ලිමේන්තුවට ආපු කෝප් වාර්තාවෙන් සනාථ වෙච්ච ඒ මහා බැංකු වංචා, ඒක අපි කියන දෙයක් නෙමෙයි, මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා කෝප් කමිටුවේ සභාපතිතුමා සුනිල් හඳුන්නැති මැතිතුමා අපිට බෙදුව පොත් මිටියක් ඒ වාර්තාව. ඒකේ බොහොම පැහැදිලි රුපියල් බිලියන 145ක් මේ වංචාව නිසා රජයට පාඩු වෙලා තියෙනවා. අර මම ඉහත කියපු සියලුම ව්‍යාපෘති අවසන් කරන්න ගිහිලා තියෙන්නේ රුපියල් බිලියන 145. ඒ නිසා මත්තල, හම්බන්තොට වරාය, කොළඹ කටුනායක මාර්ගය, පිටත වතරවුම් මාර්ගය ඉදිකරන්න ගිය හා සමාන මුදල මේ බැඳුම් කර වංචාව නිසා හිමි වෙලා තියෙනවා. ඒ නිසා තව කිසිසේ අපි පිළිගන්න සූදානම් නැහැ. මේ ව්‍යාපෘති වලට ණයගත්ත නිසායි මේවා පිටිපස්සට ගියේ කියන කාරණේ. මේ හා සමානව දැන් ත්‍රිවිල් වැඩි කියලා ත්‍රිවිල් අඩු කරන්න යන්නේ නැතුව පාරවල් වැඩි කරන්න තිබුණා. මේ මුදල් උපයෝගී කර අපි අර්ජුන රණතුංග මැතිතුමාට කියන්න කැමති. මම හිතන්නේ හොඳම ආයෝජකතුමා අර්ජුන මහේන්ද්‍ර මහත්තයා. මොකද එතුමාගේ අතේ බිලියන 145ක් තියෙනවා. එතුමා ස්වර්ණ වාහිනිය මිලදී ගන්න සූදානම් වෙනවා. එතුමා පත්තරයක් අලුතෙන් ආරම්භ කරන්න සූදානම් වෙනවා නායකතුමා වෙනුවෙන් කටයුතු කිරීම සඳහා. නිසා එතුමා ආයෝජකයෙක් හැටියට තෝරා ගැනීම මම හිතන්නේ වරාය සඳහා ඔබතුමාට හොඳ විසඳුමක් වෙයි කියන කාරණේත් මම මතක් කරන්න කැමතියි. ඒ වගේම විශේෂයෙන්ම මත්තල ගුවන් තොටුපළ ගත්තත් අපි දැක්ක වීදාලා ආරම්භ කෙරුවා. නමුත් අද හරි අපි සතුටු වෙනවා ඇමතුමා යම් දැක්මක් ඇතුව මේක විකුණන්නේ නැහැයි කියලා කියනවා. නමුත් අපි දන්නේ නැහැ වෙන නමක් භාවිතා කරලා හරි අපි ඉල්ලීමක් කරනවා විකුණන්න එපයි කියන කාරණය. එතකොට අනිත් කාරණය තමයි මේ පාර්ලිමේන්තුවට මේ වගේ මේ තියෙන ප්‍රශ්න සියල්ලක්ම විසඳා ගන්න පුළුවන් බිලියන 105ක් වගේ 145ක් වගේ මුදලක් අහිමි කරමු. ඒ වංචාවට සම්බන්ධ ආයතනය පිළිබඳ කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නෙ නැහැ. අද දිනේ මාධ්‍යත් සාකච්ඡාවට ගැන නිසා ඇමතුමා නැහැ. නමුත් ඒක ගැනත් වචනයක් කියන්න ඕන. නමුත් අපි දැක්ක ඊයේ පෙරේදා වෙනකොට ඉතිහාසය තමයි දැන් සරණවන බවන් අපේ මන්ත්‍රීතුමා සඳහන් කෙරුවා. මාධ්‍ය මර්ධනයක් තවමත් සිද්ධ වෙනවා. ඒක එතුමාගේ කතාවේ TNA මන්ත්‍රීතුමා සඳහන් කෙරුවා. හැබැයි අපිට පේනවා පහුගිය කාලේ ගත්තාම අපේ ඩලසම අලාපරොම් ඇතුමත් මතු කෙරුවා CSN රූපවාහිනී නාලිකාව. ඒකේ අයිතිකාරයා කවුද කින්ද මන්ද කියන එක පිළිබඳ නෙමෙයි අපි කතා කරන්නේ. නමුත් අයිතිකාරයා රාජපක්ෂ පවුලේ වීමේ පලියට සහ නොයෙකුත් කරුණු කාරණා පරීක්ෂණයක් නොකර ඒක හැවර කරන්න කටයුතු. ඒ කාලෙත් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලේ අපි දැක්ක ෂාන් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රසිද්ධියේ මාධ්‍ය ඉදිරියට ඇවිල්ලා එතුමාගේ මේ කාල සීමාවේ මාධ්‍ය නිදහස තියෙනවා කියලා එතුමා මාධ්‍යට කිව්වා TNL ආයතනයේ සභාපතිතුමා. ඒ වගේම අද වෙනකොට CSN එක විතරක් නෙමෙයි ඊ වෙනකොට දෙරණ නාලිකාවට ජනාධිපතිතුමාගේ කතාව විකෘති කෙරුවයි කියලා චෝදනා කරමි. දෙරණ නාලිකාව හැවර කරන්න උත්සාහ කරනවා අපේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වරයයි කියන ඒ නිලධාරියා. දිගින් දිගටම ලිපි යවනවා, තර්ජනය කරනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රැස්වීම පෙන්වුවාට කමක් නැහැ, සෙනඟ පෙන්වන්න එපයි කියලා කියනවා. රැස්වීම පෙන්වන කතාව පෙන්වුවාට කමක් නැහැ, සෙනඟ ඉන්න පැත්ත පෙන්වන්න එපා කියලා කියනවා. ජනාධිපතිතුමාට 70%යි අනිත් අයට 40%යි ජනාධිපතිතුමාටයි අගමැතිතුමාටයි පෙන්වන්න කියලා තර්ජනය කරනවා. නැතිනම් තහනම් කරලා දාන්න මේ අය චෝදනා කරනවා. ඒ වගේම අපි දැක්ක ඊයේ වෙනකොට අධිකරණයේ කටයුතු වලට අභියෝග කරනවා නෙමෙයි. හැබැයි ලංකා e-news කියන වෙබ් අඩවිය කිසිසේත් අපිට සහාය දීපු ආර්ථිකයක් නෙමෙයි අපේ ඇමතුමා සාක්ෂි ධර්ම. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රජයට සහ අපේ මැති ඇමති වරුන්ට එළව එළව පොදු සහ පෞද්ගලික සියලු විස්තර මඩ ප්‍රචාරගෙන ගිය e-news ආයතනය. නමුත් ඒ කාල සීමාව තුළ ඒ සඳහා බලපෑමක් කෙරුවේ නැහැ. හැබැයි ඒ ආයතන පාවිච්චි කරලා මේ රජයට ගහලා නැවතත් ඒ ආයතන ඒ ප්‍රතිපත්තියම අනුගමනය කරනකොට උසාවි ගිහිල්ලාද ඉන්ටර්පෝල් එක හරහා මේ අය අත්අඩංගුවට අරගෙන බාර දෙන්න කියන තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේ වගේම ලංකා නිවුස් web.com today කියන එක තහනම් කරලා තියෙනවා. Facebook web අඩවි රසක් මේ වෙනකොට තහනම් කරගෙන යනවා. VIP රේඩියෝ කියන වැඩසටහන හඩ්සන් සමරසිංහ මැතිතුමා කරපු වැඩසටහන දුරකථන ඇමතුම් දීලා තර්ජනය කරලා නතර කෙරුවා. මේ ආකාරයෙන් තමයි අද මාධ්‍ය මර්ධනේ ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි අපි දැක්ක එහෙම වෙනකොට පහුගිය කාලේ ප්‍රගීත් තිග්නලිගොඩ මහත්මයා අතුරුදන් කියලා ඒ බුද්ධි අංශයේ නිලධාරීන් ගෙනියලා ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන තියලා අද උතුරේ ඊයේ දිනේ ගත්තාම LTT රණවිරුව අද බිහි වෙලා තියෙනවා. ඒ වගේම යුද හමුදා ත්‍රස්තවාදීව අද බිහි වෙලා යුද හමුදා සොල්දාදුව ත්‍රස්තවාදීන් කරලා ඇතුළට දානවා. ඊයේ දිනේ LTT රණවිරුවන් සඳහා උත්සව පවත්වන්න අවස්ථාව උදා කළා. ඒ වගේම අවසාන වශයෙන් මම කියන්න කැමති ඒක අපේ මැති ඇමතුමන්ලට නෙමෙයි, නමුත් මාධ්‍ය ආයතන වලට විශේෂයෙන් අද උතුරේ උතුර කියන්නේ වෙනම රටක්ද කියලා අපි අහන්න කැමතියි. ඊයේ දිනේ සිදුවිච්ච සිදුවීම්, පහුගිය සතිය තුල සිදුවිච්ච සිදුවීම් අද වාර්තා නොකරන්නේ මාධ්‍ය ආයතන හිතනවාද උතුර කියන්නේ නැත්තම් අනුරාධපුරෙන් එහා කියන්නේ වෙනම රටක් කියලා? නැතිනම් ඒ අයට යම් වාරණයක් තියනවාද දකුණට මේවා වාර්තා කරන්න එපයි කියන කාරණේ? ඊයේ දිනේ අපි දැක්ක පැවතිච්ච රැස්වීම, අපි දැක්ක ඒ සමුරු උත්සව, අපි දැක්ක ශ්‍රීධරන් මන්ත්‍රීතුමා කියනවා තාම මේ අය මැරිලා නැහැ, මේ අය ආපහු නැගිටිනවයි කියලා එතුමා කියනවා අපි දැක්ක. ඒ නිසා විශේෂයෙන් මේ මාධ්‍ය ආයතන වලට ඒ වගකීම වාර්තා කිරීමේ කාර්යභාරය ඉෂ්ට කළ යුතුයි කියන කාරණේත් මතක් කරමි. මේ සඳහා කාලය වෙන් කර දීම සම්බන්ධව මගේ ස්තුතිය පළ කරමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතිවන්තුමා. කරු HMM හාරිස් නියෝජ්‍ය අමාත්‍යතුමා.
බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. சபைக்கு தலைமைதாங்கும் உறுப்பினர் அவர்களே, இன்று துறைமுக அபிவிருத்தி மற்றும் போக்குவரத்து ஊடக அமைச்சியின் விவாதங்களில் கலந்து கொள்ளிவிட்டு மகிழ்ச்சி அடைகின்றேன். உண்மையில் இன்று போக்குவரத்து துறையை எடுத்துக்கொண்டால் எமது நாடு வரலாற்று என்றுமில்லாத அளவு பெரு போக்குவரத்து முன்னேற்றத்தை அடைந்துள்ளது. அதிவேக பாதைகளும் வேகமான ரயில் கட்டமைப்புகளும் தாராளமான போக்குவரத்து வசதிகளும் ஏற்படுத்தப்பட்டுள்ள ஒரு சூழலில் நாம் பிரயத்தப்படுத்துகின்ற கிழக்கு மாகாணம் கடந்த 40 வருட கால யுத்த நடவடிக்கை அதேபோன்ற சுனாமி போன்றவற்றினால் ஒரு பாதிக்கப்பட்ட ஒரு மாகாணமாகும். இந்த மாகாணத்தில் பொருளாதார இந்த நாட்டின் பொருளாதாரத்தை மேம்படுத்துவதற்கான கைத்தொழில், விவசாய, மீன்பிடி மற்றும் இன்னொரான சுற்றுலாத்துறை என்று கனிமன் போன்ற பல்வேறு வளங்கள் கொண்ட ஒரு மாகாணம், அதே நேரம் போக்குவரத்து வசதிகளை எடுத்துக்கொண்டால் மிகவும் பின்தங்கிய நிலையில் இருக்கின்ற ஒரு மாகாணமாக இருந்து கொண்டிருக்கின்றது. அதிவேக பாதைகளோ அதேபோன்று ரயில் துறையை எடுத்துக்கொண்டால் மட்டக்களப்பு நகர் வரையும் தான் ரயில் துறை இருந்து கொண்டிருக்கின்றது. இதனை கடந்த 50 வருட காலமாக இந்த சபையில் பிரயத்தப்படுத்துகின்ற கிழக்குமான பாராளுமன்ற உறுப்பினர்கள் பலமுறை வேண்டிக் கொண்டும் இதுவரை நடவடிக்கை எடுக்கவில்லை. குறிப்பாக மட்டக்களப்பில் இருந்து பொத்திவில் அருகம்பை சுற்றுலா நகர் வரை இந்த ரயில் துறையை நீடிக்க வேண்டும் என்று அந்த மக்கள் வேண்டிக் கொள்கின்றனர். அதே நேரம் எமது போக்குவரத்து துறை அமைச்சர் அவர்களிடம், குறிப்பாக அதன் பிரதி அமைச்சரும் இங்கு இருக்கின்றார், அவர்களிடம் வேண்டிக் கொள்வது கிழக்கு மாநிலத்துக்கான இலங்கை போக்குவரத்து சபையின் தலைமை காரியாலயம் கல்முனை நகரில் கடந்த 40 வருடங்களுக்கு மேலாக இருந்து கொண்டிருக்கின்றது. இதற்கென்று நிரந்தர கட்டிடம் இதுவரை அமைக்கப்படவில்லை. அங்கு தாராளமாக காணிகள் வழங்குவதற்கு பிரதேச செயலகம் தயாராக இருக்கின்றது. குறைந்த அடுத்த வருடத்தில் 2017 ஜனவரியில் இதற்கு போதுமான நிதியை ஒதுக்கீடு செய்து ஒரு நிரந்தர தலைமை கட்டிடத்தை அமைத்து தரும்படி இந்த இடத்தில் வேண்டிக் கொள்கின்றேன். மே அவஸ்தாவதி கரு வராய சங்வர்த்தன அமைத்துமணி, கரு அர்ஜுனா ரணத்துக்கு அமைத்துமணி பொத்துமாட்ட ஒளிவில் வராய பிரச்சனை பிள்ளி வந்தவ டிக்கா கதாகரண்டோன ஒளியில் வராய மே அவஸ்தாவதி பிரஸ்ன அழுத் பிரஸ்ன எவில தீனவா ஹேத்துவ போட்டு நவ அத்துல்வன மார்க்க பஸ் பிரிவலா போட்டு ஹயசீட்ட வெடி மூதட்ட எண்ட வெறிவலா ஹிரவல தீனவா ஏ நிசா தீவிரே சத்திய தெக்கா ரக்கியா நெத்துவ பிரசனட்ட மூலதீன தீனவா மே வராயகன ஒத்துமாட்ட கே சத்திய மவ டெலிஃபோனைக்கு மொபைல் போனைக்கு கதா கரா ஒத்துமாகே சீஃப் இன்ஜினியர்ட்ட கதா கரா மே பஸ் பிரிவிழா மே நிசா மைதனே தீவிர நமதாட்ட வெடி தீவிர தென் ரக்கியா நெத்துவ தென் பிரஸ்ன கனாகட்ட மூணதின நிசா தென் எகுள்ளு கிய தவஸ் தெக்கட்ட காலையும் கரு ரவுஃபைக்கு அமத்துவம் ஆவை அம்மவெல்லா எகுள்ளு மே பிளி வந்த உட்கோசனை கரண்ட உனக்கிலா இல்லா சிட்டினா அப்படி தென்னம மெதிகத்துவலா ஏக்க நவத்துவா ஒத்துமாட்ட கதா கரலா பஹாம கட்டைத்து கரணவாக்கிலா அப்படி கீவே ஏனிசா கரு அமைத்துமணி கொத்துமா தக்ஷ அமைத்துமே மே வராய தென் ஒளியில் வராய தென் வர அதிகாரே பாலனை கர்ணவா ஏனிசா ஒத்துமா மெதிஹத்துவலா மே பிரஸ்னேட்ட அவதானை ஜொமுக்கரலா மே பஸ் ஐங்கரண்ட யந்திரே ரஜர் யந்திரே பஹாம யவலா கட்டாயத்து கரண்ட மாமே சபா மே அவஸ்தாவதி ஒத்துமாட்ட இல்லா சிட்டினவா மற்றும் இன்று ஊடகத்துறை எடுத்துக்கொண்டால் இன்று இந்த நாட்டில் குறிப்பாக தெற்கிலுள்ள சில அடிப்படைவாதிகள் இந்த நாட்டில் இருக்கின்ற சிறுபான்மை மக்களுக்கு எதிராக மத ரீதியான இன்று இம்சைகளை மத ரீதியான தங்கள் அனுபவிக்கின்ற சுதந்திரங்களை ஊடுவிப்பதற்கான ஊறுவிளைப்பதற்கான நடவடிக்கைகளில் ஈடுபட்டுக் கொண்டிருக்கின்றார்கள். குறிப்பாக நேற்றைய தினம் கூட ஒரு மதகுரு அகிலங்கை ஜம்யத்து உலமா சபை தலைவருக்கு கடிதம் எழுதியுள்ளார். நாங்கள் மிகவும் புனிதமாக கருதுகின்ற அல் குர்ஆன் சம்பந்தமாக கேள்வி எழுப்பி அவர் கடிதம் எழுதியுள்ளார். இது இறைவனின் வேதமாகும். இதனை யாரும் கேள்விக்குட்படுத்த முடியாது. இதன் ஊடாக இவ்வாறான செயல்களின் ஊடாக இந்த நாட்டில் உள்ள முஸ்லிம்கள் மனதை கோபத்துக்குள்ளாக்கி இந்த நல்லாட்சியை கொண்டு வருவதற்கு பெரும் பக்கவளமாக இருந்த அந்த சமூகத்தை மேலும் ஆத்திரப்படுத்துவதன் ஊடாக வேறொரு திசைக்கு இந்த நாட்டை கொண்டு செல்ல முடியும் என்று அவர்கள் நம்புகின்றார்கள். இதனை எமது அரசு உடனடியாக தலையிட்டு இவர்களுக்கு எதிரான சட்ட நடவடிக்கை சட்டம் இல்லாவிட்டால் புதிய சட்டத்தையாவது இயற்றி இவர்களை அடக்கி ஆள வேண்டும் என்று இந்த சபையில் கேட்டுக் கொள்கின்றேன். அதே நேரம் அம்பாறை மாவட்டத்தில் கடந்த யுத்த காலத்திலும் பல புலிகளுடைய பிரச்சனை இருந்தும் பல்லாயிரக்கணக்கான விவசாயிகள் காணி நெச்சையில் ஈடுபட்டு வந்தார்கள். தற்பொழுது அந்த காணிகளுக்கு செல்ல விடாமல் பனகிலாக திணைக்களம் அதேபோன்று காட்டிலாக திணைக்களம் போன்றவை இன்று அவருடைய காணிகளை ஆக்கிரமித்து இன்று பல்லாயிரக்கணக்கான பொத்திவில் கரங்கோ பேகம்பற்று அதேபோன்று ஒளிவில் அஷ்ரப் நகர் சம்மாந்தரை பொன்னம்பலி போன்ற பல்வேறு காணிகளில் இன்று ஆக்கிரமித்துக் கொண்டிருப்பதனால் பல்லாயிரக்கணக்கான விவசாயிகள் நேற்று வீதியில் இறங்கினார்கள். அம்பாறை மாவட்ட காணி உரிமைக்கான அம்பாறை மாவட்ட சேனனி நேற்று அட்டாரச்சினையில் பெரும் ஆர்ப்பாட்டத்தை நடத்திய பொழுது அந்த இடத்துக்கு சென்று நாங்கள் அவருடன் பேசிய பொழுது இன்று வடக்கில் அதேபோன்று கிழக்கு மாநிலத்தில் பல இடங்களில் அதி பாதுகாப்பு வளையத்தை கூட விடுவித்து இன்று காணி உரிமையாளர்களிடம் இந்த அரசு காணிகளை வழங்கியிருக்கின்ற பொழுது தாங்கள் இந்த நாட்டின் பொருளாதாரத்துக்காக உழைத்துக் கொண்டிருக்கின்ற இந்த விவசாயிகளுடைய இந்த காணிகளை இதுவரை விடுவிக்கவில்லை, இதற்கு அம்பாறை மாவட்ட சேலம் கூட நடவடிக்கை எடுக்கவில்லை என்று மிக கவலையிடம் கூறியுள்ளார்கள். எனவே இந்த சபையை நாம் வேண்டிக் கொள்வது இந்த காணி உரிமைக்கான அம்பாறை மாவட்ட சேலனி இந்த கோரிக்கையை இந்த அரசு உடனடியாக கவனத்தில் எடுத்து அம்பாறையில் இதுவரை காணிகள் அவர்கள் பல்லாண்டு காலமாக செய்து வந்த காணிகளை கடந்த ஓரிரு வருடங்களாக யுத்தத்தின் பின்பு தடுத்திருக்கின்றார்கள். இதனால் பல்லாயிரக்கணக்கான ஏக்கர்கள் இன்று நெச்சையை செய்ய முடியாமல் இருந்து கொண்டிருக்கின்றது. அதே போன்று அவர்களுடைய குடும்பங்கள் பல்லாயிரக்கணக்கான குடும்பங்கள் இன்று வீதிகளில் இன்று அனாகராயிருக்கின்றார்கள். அவர்களுடைய இந்த வாழ்வாதார பிரச்சனையை கருத்தில் கொண்டு இது ஒரு மனிதாயமான அடிப்படையில் இந்த நாட்டுக்காக உழைக்கின்ற உழைப்பாளி வர்க்கத்துக்கு இந்த காணியை இந்த நெச்சையை செய்வதற்கு வேளாண்மை செய்வதற்கு அவர்களுக்கான உரிமையினை வழங்குவதற்கு ஜனாதிபதி பிரதமர்கள் தலையிட்டு உடனடியாக நடவடிக்கை எடுக்க வேண்டும் என்று கூறி விடைபெறுகின்றேன். நன்றி.
ஓமி ஸ்துதி. கரு இந்திக அனுருத்த மந்துமா உபதுமாட வினாடி தாகத்தரத்தேனோ
ஸ்துதி. காரக சபா சபாபதிமணி பிரவாகன ஹா சிவில் குவான் சேவா வகையும் வராய அமாத்தியான்சவல் வேசீர்ஷ சாகாச்சா கரண விழாவே இவனின் கதா கிரீம் சந்தா வாஸ்தாவ கிளப்பதியும் சம்பந்தி ஸ்துதி வந்தவன கம மைதானி விசேஷன்ம கியானு அது பிரவாகன சேஸ்ரே தருணு தனகட கிஹில்லத்தியனுமா எம் அப்பி கியானே மே அயவய பட்டன்கத்து விழாவே மே அயவயத்துல திபுனே வெடிம ஹரியா பது அய கிரீம் தடகசீம் சஹ நய பியவா கணீம் கீன கருணு காரணா மிசா இதிரி தக்மக் இதிரி சங்வர்தனையா சங்வர்தனை விழாத்திபிச்ச எம் எம் காரணா நவத்த சங்வர்தன கிரியால வலியட்டு எதுவா கணீமா அப்பி தக்கினே ஏகே தடகெஹிமே கொடுச கத்தாம මේ වෙද්දි අර රතවාහන පාවිච්චි කර උදවිය යානවාහන පාවිච්චි කර උදවිය තමුන්ගේ ගෙවල් වලට කරලා ඉබි අතුරු දාලා වාහනේ පාරට දාගන්න බැරි තත්ත්වෙට පත් වෙලා තියෙනවා. දැන් අද මම දැක්කා මෝටර් රථ ප්‍රවාහන කාර්යාලේ නාරහම්පිට ආරම්භී එකේ විශාල තද බලද. මම හිතන්නේ 10-15,000 ජනතාව මේ 30 වෙනිදාට කලින් තමුන්ගේ ලියාපදිංචිය වෙනත් අයිතිකරුවෙකුට තිබුණා නම් ඒක තමුන්ගේ නමට හරවා ගැනීම සඳහා මහා කලබලයක් කරනවා. මෙහෙම වැඩපිළිවෙලක් මේ අයවැය තිබුණේ නැහැ. නමුත් ඒක අර්ථකථනය කරලා ජනතාවට තේරුම් කරලා දෙන්න මුදල් ඇමතිවරයා සහ ඒ මහා මාර්ග ඒ වගේම ඒ ප්‍රවාහන අමාත්‍යාංශයේ කිසිදු පුද්ගලෙක් මේ වෙනකන් කටයුතු කරලා නැහැ. රජයට කෙසේ හෝ උවමනාව තියෙන්නේ මේ වලින් අපිට පේන්නේ බදු ගහලා දඩ ගහලා මිනිස්සුන්ව තලා පෙළලා මේ රාජ්‍ය පාලනය කරන්න මාධ්‍ය මර්ධනය කරනවා, දේශපාලඥයින් මර්ධනය කරනවා. ඒ සියල්ල කරද්දී අහිංසක දුගී දුප්පත් ජනතාව මර්ධනය කරන තැනට අද රට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා මේ අමාත්‍යංශ ගැන ප්‍රවාහණයට අපි එහෙම කතා කරද්දී රුපියල් 20ට 25ට තිබිච්ච දඩේ රුපියල් 2500 වෙච්චාම ඒක සාකච්ඡා කරන්න අපේ නිලධාරීන් ගියාම සංගම්වල උදවිය ගියාම ටොපියක් බුල්ට් එකක් දීලා ඒගොල්ලන්ගේ දඩේ 25,000 දක්වා වර්ධනය කරන්න වැඩි කරන්න ආණ්ඩුව කිසිම කටයුත්තක් නැතුව කටයුතු කරගෙන යනවා. ඒ නිසා මං හිතන්නේ අමාත්‍යතුමාට මේක නිවැරදි කරගන්න කල්තියේ අපේ රාජ්‍ය ඇමතිතුමා ඉන්නවා. එතුමා මං හිතන්නේ මේවා ගැන කටයුතු කරයි මේ වහගෙන ඉඳලා මේ කටයුත්ත ඔබතුමාගේ ඉල්ලීමට මුදල් ඇමතිතුමා කෙරුවාද කියන්න අපි දන්නේ නැහැ. නමුත් මම හිතන විදිහට මේ කටයුත්ත රටට අද දැනීගෙන තියෙනවා. බස් සංගම්වල උදවිය, අර කුඩා වාහන තියාගෙන පාසල් සේවයේ යොදවන උදවිය, ත්‍රී වීල් රියදුරන්, ඒ වගේම මෝටර් සයිකල් යතුරු පැදි කරුවන්, මේ සියල්ලට දැනිලා තියෙනවා. සමහරෙකුගේ යතුරු පදියක වටිනාකම අද රුපියල් 4-5000කට වැඩි වෙන්නේ නැති යතුරු පැදිත් තියෙනවා. බොහොම දුක් මහන්සියෙන් හම්බ කරගෙන රුපියල් 7-8000 දීලා යතුරු පැදියක් ගත්තු මිනිස්සෙක් කොහොමද ඉර කැපුවා, වමෙන් ගියා, එහෙම නැත්නම් වෙන මොකක් හරි හේතුවකට 25,000ක් විතර දඩයක් ගහපුවාම හරි සනීපයි මං හිතන්නේ ආණ්ඩුවට. ඒ නිසා මේ විදිහට ජනතාව තලාපෙලා බදු අය කරන එක ගැන අපිට මේ අයවැයේදී විරෝධතාවයක් තියෙනවා. ඒ වගේම සිවිල් ගුවන් සේවය ගැන අපි කතා කරනවා නම් දැන් මට මගේ ගම්පහ දිස්ත්‍රික්කේ අපිට බොහොම ආසන්නව තියෙන මේ ගුවන් තොටුපළ ගත්තාම ඒ ගුවන් තොටුපළ තුලින් විශාල කාර්යභාරයක්, ඒ ප්‍රදේශයට විශාල සේවාවක් වගේම රටට විශාල සේවාවක් වගේම ඒ ප්‍රදේශයේ ජනතාවට ඒ රැකියා අවස්ථා ලැබෙන වැඩපිළිවෙලක් එතන තිබුණා. ඒක නියමාකාරයෙන් කරගෙන ආවා. ඒ වැඩපිළිවෙල කරගෙන යද්දී මත්තලට ඒ තව ගුවන් තොටුපළක් ගියාම අපි සතුටු වුණා. අපිට ජාත්‍යන්තර ගුවන් තොටුපළවල් දෙකක් තියෙනවා. මොනවා හරි හදිස්සියක් වෙච්චාම ඒ ගුවන් තොටුපළ පාවිච්චි කරන්න පුළුවන් කියලා. හැබැයි අගමැතිතුමාට තිබුණේ ඒ ගුවන් තොටුපළ කිසි දෙයකට වැඩක් නැහැ. ඒක වුවමනා කරන්නේ වී ටිකක් ගබඩා කරන්න විතරයි. ඒ නිසා ඕක වැඩකට ගන්නෙ නැ බෑ කියන සංකල්පය තමයි එතුමා හිටියේ. දැන් අද මොකද වෙලා තියෙන්නේ? අද දැන් ඒ රණවේක ඒ ගුවන් පතය නඩත්තු කරන වෙලාවේදී ඒ ගුවන් සමාගම් වලට දැනුම් දෙනවා රජයේ විසින්. ඒ ගුවන් සමාගම් වලට කතා කරලා කියනවා මේක රාත්‍රියේ විතරයි මෙහෙයුම් කටයුතු වෙන්නේ, දිවා කාලේ මෙහෙයුම් කටයුතු වෙන්නේ නැ. ඒ නිසා රාත්‍රියට මේ ගුවන් තොටුපළ ඇරලා දිවා කාලේදී වහලා තියෙනවා. ඇයි මේක මත්තලට ගෙනියන්න බැරි? දැන් ඉස්සලා කතා කරද්දී අපේ අමාත්‍යතුමා අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කළා. එතුමා කිව්වා එහෙම කරන්න පුළුවන් කමක් නැහැ, ගුවන් සමාගමෙන් ඒකට කැමති නැහැ කියලා. අපි පිළිගන්නේ නැහැ ඒ කටයුත්ත. දවල් කාලේ මේ කටුනායක ගුවන් තොටුපළ පරිහරණය කරන්නේ අපි දන්න උදවිය මේකේ සේවය කරනවා, අපි දන්න උදවිය මේකේ ව්‍යාපාර කරනවා, අපි දන්න විදියට මේකේ දවල් කාලෙට වැඩි හරියක් අපේ රටේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයිති යානා තමයි ගොඩ බස්සන්නේ. ඒ වගේම මැද පෙරදිග කලාපේ ගුවන් යානා තමයි ගොඩ බස්සන්නේ. ඒ වගේම ඉන්දියානු ගුවන් යානා තමයි ගොඩ බස්සන්නේ. ඒවට මත්තලද ඒකට කටුනායකද කියන එකේ ප්‍රශ්නයක් ගැටලුවක් නැහැ. එහෙම නැත්නම් අනිකුත් දුරස්ත ගමන් සඳහා යොදා ගන්න ඒ ගුවන් යානාවල් නම් ඒ ගැටලුව එන්න පුළුවන්. එනිසා මේ වී ගබඩා කරලා නවත්තන්න වහන්න උත්සාහ කරපු ගුවන්තොටුපළ පොඩි පින්නක් බෑවුවත් පොඩි මීදුමක් වැටුණත් කටුනායක වහද්දි ප්‍රයෝජනෙට ගන්න තිබිච්ච ගුවන්තොටුපළ මාස 3කට 4කට ගුවන් යාන ආයතනයක නවත්තලා මත්තලට ගෙනිච්චේ නැත්තේ මත්තලට ගෙනිච්චොත් ඒකේ ලකුණු ටික වැටෙන්නේ රාජපක්ෂ වරුන්ට ඒකේ උවමනාව මිනිස්සු දැනගන්නවා කියන පණිවිඩය නිසායි කියන චෝදනාව මම ඔබ තමුන්නාන්සලාට කරනවා ඒ චෝදනාව කරන ගමන් ඔබ තමුන්නාන්සලාට රටට ලැබෙන්න තියෙන විශාල ධනස්කන්ධය මේ මාස 3ට එක මාසයකට ගුවන් යානා 200ක් විතර මේ වෙලාවට එක මාසයකට පැමිණෙනවා ගුවන් යානා 600ක් විතර එන එක මේ වෙද්දි නවත්තගෙන තියෙනවා ඒ වගේම යහපාලනය ගැන බොහොම උනන්දුවෙන් ඔබ තමුන්නාන්සලා කටයුතු කරන්නේ කතා කරන්නේ දැන් මේ ගුවන් සමාගමේ මේ වැලි යමුණ වාර්තාවේ යම් යම් නිලධාරින්ගේ චෝදනා එද්දී නිලධාරින් සුවාදීනව අයින් වෙලා ඒ නිලධාරින් ඉවත් වෙලා පැහැදිලිව කිව්වා ඒගොල්ලන්ට නිදහසේ පරීක්ෂණ කටයුතු කරගෙන යන්න අපි ඉවත් වෙනවා කියලා. හැබැයි එක්කෙනෙක් දෙන්නෙක් මේ යහපාලනේ කියන ආණ්ඩුවට ඒගොල්ලන්ගේ තොරතුරු ටික ලබා දෙන්න අදටත් මේකේ තනතුරු තියාගෙන ඉන්නවා. මේ ප්‍රදීප් කැකුලාවල කියන ඒ නිලධාරියා මේ වැලි යමුණ වාර්තාවේ පහුගිය රජේ ඒ චෝදනා කරපු තැනක හිටපු පුද්ගලෙ අද ඔබ තමුන්නාන්සලා එතුමගේ සේවය ලබා ගන්නවා. ඒ නිසා මෙන්න මේ විදිය දේවල් සිද්ධ වෙන්න විදියක් නැහැ. යහපාලනය මං හිතන්නේ මේ රටේ ක්‍රියාත්මක වෙනවනම්. ඒ වගේම තමයි යහපාලනයේ යටතේ අපේ ආණ්ඩුවට ගිහිල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එකතු වෙලා දැන් ඒ වෙලාවේ කිව්වේ මහින්ද ජනාධිපතිතුමාගෙන් පක්ෂ සභාපතිකම ගන්නවයි කිව්වා පාක්ෂිකව රැකගන්න. දැන් අද පාක්ෂිකව රැකිලා තියෙනවද? අද මිහින් ලංකා ගුවන් සේවයේ සේවය කරපු අයට මොකද්ද කරලා තියෙන්නේ? අද 300කට වැඩි ගාණක් සේවය කරලා අද 100ක් විතර පත්වීම් නැවත දීලා aran තියෙනවා මොකද්ද දීලා තියෙන තනතුරු? ඔබතුමා දේ නඩුව කතා කරන්නේ. ඒ නිසා නොදන්න දේවල් ගරු මන්ත්‍රීතුමා කතා නොකර ඉමු. ඔබතුමා දන්න අවස්ථාවේදී ප්‍රකාශ කරන්න. නෑ මම කියන්නේ මිහින් ලංකා ගුවන් සේවයට නඩු දාන්න මොකද්ද හේතුව? මිහින් ලංකා ගුවන් සේවයේ හිටපු ඒ සේවකයින්ට සේවිකාවන්ට නිලධාරීන්ට ඒගොල්ලන්ගේ 100ක් පත්වීම් දීලා මොන තත්ත්වයකද ගෙනihin දාලා තියෙන්නේ? අද ඒගොල්ල ගැන කවුද කතා කරන්නේ? මම යෝජනා කරනවා යහපාලනේ නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එම් මැති ඇමතිවරුන්ට මේ පුද්ගලයන් වෙනුවෙන් කතා කරන්න. කතා කළා මේ පුද්ගලයන්ට සාධාරණේ කරලා දෙන්න. ඒගොල්ලෝ රැකියාවට ආවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාලෙට රැකියාව කරන්නත් එක්සත් ජාතික පක්ෂේ කාලට රැකියාව නොකරන්නත් එහෙම නැත්නම් සම්මුතවාදී ආණ්ඩුවේදී රැකියාව නොකරන්නත් නෙවෙයි. ඒගොල්ලන්ගේ දරුමල්ලෝ අද ජීවත් වෙන්න බැරි තත්ත්වෙට පත් වෙලා තියෙනවා. පාසල් යවා ගන්න බැරි තත්ත්වෙට පත් වෙලා තියෙනවා. රැකියාවේ අස්ථාවරත්වයක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමා මුලසම.
ඒකම මිහින් ලංකා ගුවන් සේවයට ඒ අත්වෙච්ච ඉරණම අනිකුත් තැන්වලට අත්වෙමින් පවතිනවා. දැන් අපේ වරායේ අමාත්‍යතුමා ගම්පා දිස්ත්‍රික්කේ අපේ ජ්‍යෙෂ්ඨම දේශපාලඥයෙක්ගේ පුතෙක් වෙලා ඇතරම එතුමාගේ පියා වරායේ ඉන්න වරායේ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන කාලේ සේවයට දාපු අය අද ගෙනහිල්ලා ත්‍රිකුණා මලේට හරි අද ගෙනහිල්ලා වෙන වෙන තැන්වලට හරි ඒ වෙන වෙන වරායන් වල හරි දේශපාලනිකම ගැටලු මත මාරුවීම් කරලා තියෙනවා. මේක යහපාලනේ අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔබතුමා කතා කරලා කිව්වා අපි දන්න දෙයක් 2005 වර්ෂයේ ඉඳලා 2008 වර්ෂයේ ඉඳලා දේශපාලන පත්වීම් වලින් මේකට පත්වීම් දුන්නේ නැහැ. ඒක අපි නොබියව කියනවා. කිසිම වෙලාවක ස්ථීර පත්වීමක් දේශපාලන පත්වීමකින් දීලා නැහැ. නමුත් ඔබතුමා කතා කරේ ඔබතුමා ඒ කටයුත්ත කරේ නැහැ කියලා. නමුත් 2015න් පස්සේ ඔබතුමා ඒ කටයුත්ත කළා. ඔබතුමා ළඟ ඉන්නවා අනිවාර්යෙන්ම ගැසට් කරලා බඳවා ගැනීම මේ පටිපාටි යනුව කටයුතු කරලා ගන්න ඕන තනතුරු සහකාර ගබඩා පාලකවරයෙක් ඉන්නවා. ඒ වගේම මාධ්‍ය අංශයේ මාධ්‍ය සම්බන්ධීකාරකවරයෙක් ඉන්නවා. ඒගොල්ලෝ අරගෙන තියෙන්නේ ගරු ඇමතිතුමනි කිසිම වෙලාවක මේ ක්‍රියාපටි පාටියට එහෙම නැත්නම් මේ පත්වීම් ගැසට් කරලා ඒ අනුව නෙවෙයි ඒ වගේම රියදුරුත් පත්වීම ඔබ තමුන්නාන්සේ දීලා තියෙනවා. එවගේම මහපොළ ට්‍රේනින් සෙන්ටර් එකේ ඔබ තමුන්නාන්සේ මහපොළ ට්‍රේනින් සෙන්ටර් එකේ ඔබ තමුන්නාන්සේ අපේ දිස්ත්‍රික්කයේ ඉන්න නායිකාවකගේ වුවමනාවට තනතුරු 20ක් 25ක් දීලා අද කිසිම වැඩක් පලක් නැතුව ඒගොල්ලෝ රස්තියාදු වෙන තත්වෙට පත් කරලා නිකම් පඩි දිදී තියා ගන්නවා. ඔබ තමුන්නාන්සේ ආරක්ෂක අංශයට 89 දෙනෙක් අරන් තියෙනවා. කම්කරුවෝ 225ක් අරන් තියෙනවා. මේවා කතා කරද්දී ඔබ තමුන්නාන්සේලා
ඔබතුමාට උත්තර දෙන්න පුළුවන්.
මේ කතානායකතුමනි තමුන්නාන්සේ අද වෙනකොට අපිට තියෙන කාඩර් එකේ ඇතුලේ තමයි අපි අරගන්න අය අරන් තියෙන්නේ. ත්‍රිකුණාමලයට මාරු කරපෙව්වා ගැන කියනවා. තමුන්නාන්සේලා අමතක කරන්න එපා. මෙතන විනයක් තියෙනවා.
ගරු මන්ත්‍රීතුමා අපේ පොයින්ට් ඔෆ් ඕඩර් එකට ඔබතුමා උත්තර දෙන්න. ඔබතුමාගේ පොයින්ට් ඔෆ් ඕඩර් එකට උත්තර දෙන්න. මගේ කරුණු වැරදි නම් නිවැරදි කරන්න ඒක විතරයි පොයින්ට් ඔෆ් ඕඩර් එක.
නියෝජ්‍ය කතානායකතුමා
නේද ඔබතුමාගේ කතාවේදී ඔබතුමා කියන්නේ.
මම කතා කරලා ඉවරයි.
එහෙමනම් කරන්න දෙයක් නැහැ.
ඒක එහෙම දෙයක් නැහැ.
ඔබතුමා අමාත්‍යවරයා විදියට උත්තරේ විතරක් දෙන්න අපි.
දැන් ගරු ඇමතුමාට ඔබතුමාගේ ප්‍රශ්නෙකදී
විදියට කියන්න හැබැයි කතානායකතුමා පිල්ලන්නේ.
තමුන්නාන්සේ තමයි වකිමකින් කියනවා. අපි අරගෙන තියෙන්නේ කාඩර් එක ඇතුලේ අරගෙන තියෙන්නේ හරි ක්‍රමවේදයකට. හැබැයි පහුගිය කාලේ තමුන්නාන්සේලා අරගෙන මේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවේ අරගෙන තිබ්බ අයවත් බේරගත්තේ මම. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තමුන්නාන්සේලා කැමති වෙන්න ඕනේ මම එතන ඇමතිවරයා ඉන්නකොට. නැත්තම් ඔය අර මහින්ද මහත්තයාගේ ඡන්දට ගිය උන් ටික ඔක්කොම ගෙදර යන්න තිබ්බේ. එහෙම කට්ටියක් තමයි අපි පරිස්සම් කරලා
අපි අකමැති වෙන්න විදියක් නැහැ. ඒවා ස්ථිරපත් වීම නෙමෙයි මම මේ කතා කරන්නේ ස්ථිරපත් වීම ගැන නෑ නෑ ඒ රුපියල් 10000ට ඒ දුන්න ඒ ඒ ඒ නෑ ඒක හොඳයි කවුද වැරදි කිව්වේ අපි කිව්වේ වැරදි නෑ 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 අපි බොරු කතා කරන්නේ නෑ ගරු අමාත්‍යතුමනි ඔබ තමුන්නාන්සේ යම් යම් තැන්වලට ස්ථාන මාරු වීම කරලා දුන්න නිලධාරීන් ඉන්න එක තමයි අපි කිව්වේ අපිට සාක්ෂි ඇතුව ඒවා ඉදිරිපත් කරන්න පුළුවන් ඒක තමයි කිව්වේ නැතුව වෙන දෙයක් නෙමෙයි ඔබ තමුන්නාන්සේ ඒකට පිටින් ගිලා කාඩර් එකට සේවකයෝ බඳවා ගන්න එකේ වරදක් නැහැ නමුත් තියෙනවා නීති රීතිමාලාව ඒ කාඩර් එක පුරවනවා නම් ඒ කාඩර් එක පුරවන්න පුවත්පත් දැන්වීම් දාලා ඒ අවශ්‍ය විදිහට ඒගොල්ලන්ගේ සුසුකම් පරීක්ෂා කරලා බලලා එහෙම දාගන්න ඕන එහෙම නැතුව ඔබ තමුන්නාන්සේට කාඩර් එක හිස් වුණා කියලා ඔබ තමුන්නාන්සේ
අරගෙන තියෙන ඉන්ටර්විව් කරලා අපි පත්තරවල දාලා 15000ක් ආව එකපාරක අයදුම්පත් 1500ක් ලැබුණා 1500ම අපි ඉන්ටර්විව් කරලා තමයි ගන්නෙ. එහෙම නැතුව මම ඌට අත ගහන්නේ හැබැයි මාරු කිරීම කරනවා සමහර අය
දේශපාලන පරිගැණීම් වලට මාරු වීම කරලා තියෙනවා ගරු ඇමතිතුමනි.
කිසිම දේශපාලන පරිගැණීමක් අද වෙනකන් කරලා නැහැ. හැබැයි
මේක ඔබ තමුන්නාන්සේගේ තාත්තා දාපු සේවකයෙක් ඉන්නවා.
මගේ තාත්තා දැම්මත් හොරා හොරා.
තාත්තා
දැම්මත් හොරා හොරා. මගේ සහෝදරයා දැම්මත් හොරා හොරා.
හොරුම
මන් තියාගන්නේ.
ඔබතුමා
කරුණාකරලා කියන්න එපා. හොරු ආරක්ෂා කරන්න කියලා. ඒක මහින්ද මහත්තයා ගාලා හොරු ආරක්ෂා කරන්න ද? මගේ කාලේක කරන්න.
රණතුංග ප්‍රසන්න රණතුංග හොරුත් එක්ක ගනුදෙනු කරන්නේ නැහැ. ඒ කීර්ති නාමයේ අපි ළඟ තියෙනවා. හරිද? ඒ නිසා ඔබතුමා මේ හොරු ආරක්ෂා කරන්න ගිහිල්ලා තාත්තට හොරා කියාගන්න එපා. ඒක අසාධාරණයක්. නෑ ඔබතුමාගේ හොරා නම් හොරා කියලානේ. වැරදිනා වැරදි. එනිසා
මේ තමුන්නාන්සේලා හොර පෞගේ කාලේ හොරු එක්ක හිටපු අය.
නෑ හොරු එක්ක දැන් කවුද ඉන්නේ කියන එක රටම දන්නවා ගරු ඇමතිතුමනි. හරිද? හොරු එක්ක
අනුරුද මන්තුමා
හොරු එක්ක කවුද ඉන්නේ කියලා 150කට බිරියනේ 150කට වග කියන්න ඕන කවුද කියන එක ඔය මිස්ටර් ක්ලීන්ලා කියපු හිටපු අය.
ගරු මන්තුමා ගරු
ඉනිසා
ඉන්දික මතුමා ඔබතුමයි කතා කාලය අවසන් වෙනවා
අවසන් වේගෙන එනවා මට මේ බාධා කරනවා ඒකයි
ඔබතුමාගේ විනාඩියයි තියෙන්නේ
මට
එයාට රිප්ලයි සු
ගරු ඇමතිතුමනි ගරු ඇමතිතුමනි ඔබතුමාගේ ගරු ඇමති
ඕඩර් ප්ලීස් ඕඩර් ප්ලීස්
කරුණා කරලා ආවේ
ඕඩර් ප්ලීස් ගරු ඕඩර් ප්ලීස් කොමන්තුම පොඩක් ඔය කතා පොඩක් නවත්තුවලන් අජය මෙතුමාට පුළුවන් පිළිතුරු කතාවක් දෙන්න අවස්ථාවක් දෙන්න. මෙයායි කතාව ඉවර කරන්න අවස්ථාව තුනක්. හොඳයි.
මම මේ කියන්නේ නාස්තිය දූෂණය ගැන. දැන් අර ඔබ තමුන්නාන්සේ ලක්ෂ 2300ක් වියදම් කරලා මොකද ගහක් හදනවා. ඈ එතකොට මේ වරායේ කරන්න තියෙන එකම රාජකාරී ඕක වගේ කතා කරන්නේ. දැන් ඒ ඒ ඒ ඒ ජනතාවට ඔබ තමුන්වහන්සේලා පුළුවන් ඊට වඩා විශේෂ දෙයක් කරන්න. ඔබ තමුන්වහන්සේ කියන විශාලම ලීමඩුව ඔබ තමුන්වහන්සේට තියෙන්නේ කියලා. ඉතින් පහුගිය දවස්වල අපි දැක්කා ඔයාලා මොනවද කෙරුවේ කියන්නේ. ඒ නිසා අපි කැමති නැහැ ඔයාලට මඩ ගහන්න. ඒ නිසා ඔබ තමුන්වහන්සේ කටයුත්ත ඔබ තමුන්වහන්සේගේ ඒ පියාණන්ගේ විදියට ඒ ආකාරයට කරන්න. ඒක වැරදක් නැහැ. නමුත් එතුමා දුන්න රැකියා සම්බන්ධයෙන් ඒ ජනතාව අද ඒ රැකියා ගත්තු පත්වීම් ගත්තු අය දරුවාද කණ්ඩ වේල නැතුව ඉන්නවා. ඒ තනතුරු දරපු අයගේ වෘත්තීය සමිති ඔබ තමුන්වහන්සේ ගහලා පන්නලා තියෙන්නේ. ඔබ තමුන්වහන්සේ එහෙම කතා කරන්න එපා. වෘත්තීය ක්‍රියාමාර්ග වෘත්තීය සමිති ගද්දි ඔබ තමුන්වහන්සේ ඒගොල්ලන්ට සලකපු විදිය රටම දැක්කා. ඒ නිසා ඔබ තමුන්වහන්සේ කතා කරනවා නම් මෙහෙමයි කියලා ගම්පහ දිස්ත්‍රික්කෙන් බිහි වෙච්ච නායකයෙකු විදිහට අපි කනගාටු වෙන ඔබ තමුන්වහන්සේලාගේ ප්‍රතිපත්ති ගැන. ඒ නිසා මම හිතන්නේ මම සනු කරගෙන ආපු කටයුතු මට කතා කරන්න අවස්ථාව ලබා දුන්නේ නැහැ අපේ ගරු අමාත්‍යතුමා. ඔබතුමා මේ අයවැයේදී අපි කවදාවත් විරෝධතා දක්වනවා නෙවෙයි. මේ කියන්නේ ගිය ආණ්ඩුවේ මෙහෙම වුණා අපි කරන්නේ නැහැ කියලා සුද්ධවන්ත කතා මෙතන දාන්න දෙන්න එපා. ඒ නිසා ඔබ තමුන්වහන්සේලාගේ වැඩපිළිවෙල සුද්ධෙට කරලා පෙන්නන්න. ඒකයි අපි ඉල්ලන්නේ. නැතුව වෙන දෙයකට නෙමෙයි. එනිසා මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙමි. මන් හිඳෙනවා බොහොම ස්තුතියි.
ගරු අශෝක ආවේසිංහ මහත්මයා, මිතුවත්තිග මහත්මයා, උතුමාගේ මුතුවේටිග මහත්මයා, උතුමාට පස්සේ උතුමාට පුළුවන් ආවේසිංහ මහත්මයාෙන් පස්සේ අවශ්‍ය නම් කතා කරන්න. එහෙනම් ගරු මුතුවේටිග මහත්මයා, නියෝජ්‍ය උතුමාට කතා කරන්න.
නියෝජ්‍ය කතානායකතුමනි, අද දවසේ වරා නායක නාවික කටයුතු අමාත්‍යංශේ මම නියෝජනය කරන අමාත්‍යංශේ දීර්ඝ වේලාවක් සාකච්ඡාවට ගන්නවා. ප්‍රවාහන සහ ගුවන් සේවා අමාත්‍යංශ පිළිබඳව දීර්ඝ දේශනයක් ඇමතුමල්ලාගේ ඊට පසුව මන්ත්‍රීතුමල්ලාගේ අපිට අහන්න ලැබුණා. වරාය අමාත්‍යංශේ කටයුතු පිළිබඳව අපේ විෂය භාර ගරු අමාත්‍යතුමා කතා කරයින් පසුව මට කතා කරන්න අවස්ථාව ලැබුණේ. එතුමා ඉදිරිපත් කළ යුතු ගොඩක් කාරණා නිවැරදිව ඉදිරිපත් කරා. අපි වරාය අධිකාරිය හැටියට බරපතල ගැටලු කීපකට මුණ දීලා ඉන්න අවස්ථාවක අපි දැන් කටයුතු කරන්නේ. හම්බන්තොට වරාය අපේ රටට අවශ්‍ය කාරණයක්. මේ ගැන ශක්‍යතා වාර්තා හැදුවා දශක දෙකක් විතර තිස්සේ. මේ කාරණය ගැන පැවතුම් රජයන් විවිධ උනන්දු වීම් තිබුණා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා එතුමාගේ වැඩක් විදියට එතුමා මේ අමාත්‍යංශය නියෝජනය කරද්දී හම්බන්තොට මාගම්පුර වරාය ඉදිකරන්න ලැබුණා. එතුමත් විශාල බලාපොරොත්තු ඇතුව මේ වරාය ආරම්භ කරේ. ලංකාවේ කොළඹ වරාය හැරුණාම සාර්ථකම් වරාය එතුමාගේ හදේ චිත්‍රයක් තිබුණා මේක සාර්ථක වෙයි කියලා. නමුත් අපේ අවාසනාවට, ජාතිය අවාසනාවට ඒකට කනකොන්නක හන්ලා දින දැන් මේ වෙනකොට. මොකද ඒක විශාල ණයබරක් හැටියට වරාය අධිකාරියට දරා ගන්න බැරි මට්ටමට මතුවෙච්ච කාරණේ. මේ සඳහා අපේ අමාත්‍යතුමා අර්ජුන් රන්තුංග අමාත්‍යතුමත් අපේ කාර්ය මණ්ඩලය, වරාය අධිකාරී සභාපතිතුමා, අධ්‍යක්ෂක මණ්ඩලය, අමාත්‍යංශ ලේකම්තුමා ඇතුළු නිලධාරීන්, ඉංජිනේරුවරු, කළමනාකාර අධ්‍යක්ෂකවරයා, මේ ඔක්කොම සැලසුම් සකස් කරා විවිධ විදියට මේ වරාය ලාභ ලබන එකක් නොවුනත් පාඩුව අවම වන වරායබ්බාට පත් කරගන්න විශාල බලාපොරොත්තුවක් ඇතුවයි කටයුතු කළේ. මේ ප්‍රශ්නේ ඕලුවිල්ලට ආවේ නැහැ, කංකසන්තුරේට ආවේ නැහැ, ත්‍රිකුණාමලයට ආවේ නැහැ, කොළඹට ආවේ නැහැ. මේක දකුණට මාගම්පුරට ආපික තමයි ප්‍රධාන ගැටලුව. හදලා අවුරුදු දෙකකින් තුනකින් පාඩුව එන්න එන්න වැඩි වෙනව නම් ඒක විශාල ගැටලුවක්. දැන් මේ පාරක තොටක උත්සවයකට යන්න බෑ. අපෙන් අහන්නේ වරාය විකුණනවද කියලා. වරාය ගන්න එන කට්ටිය වගේ අපෙන් අහන මේ කාරණේ. මේක මාධ්‍ය වලින් වැරදි විදියට ප්‍රචාරය කරනවා. මේ වරාය ලාභදායි වරායක් බවට පත් කරන්න අවශ්‍ය සැලසුමයි මේ හදන්න කියන කාරණේ අපි සිහිපත් කරන්න ඕන. හැබැයි මේ වරාය විකුණන්නේ නැතුව වරාය අධිකාරියේ පාලනය තිබියදී ගැටි සහ මොහොද විතරක් ආයෝජකීට ලබා දෙන්නයි අපේ බලාපොරොත්තුව, අපේ උමනාව. අන්නේ කාරණේ මම විශ්වාසෙන් සිහිපත් කරමි. මගේ කතාව පටන් ගන්නේ මේ අමාත්‍යාංශ විෂයපතේට ශ්‍රී ලංකා වරාය අධිකාරිය, වෙළඳා නාවික ලේකම් කාර්යාලය, නැව් සංස්ථාව, නාවික හා ගුවන් සේවා තොරතුරු හා පර්යේෂණ පුද්ගලික සමාගම, නාවික සංවර්ධන අරමුදල, මේ සියල්ල අයත් වෙනවා. මේ වරාය අමාත්‍යන් සතුව සාර්ථක හැකියාවන් දක්ෂ නිලධාරීන් පිරිසක් ඉන්නවා. ඒ වගේම අමතක කරන්න එපා, වරාය අධිකාරිය තුළ දක්ෂ වැඩ සහායකවරු සහයින් ඉහළ කාර්මික අංශයේ සාර්ථක පිරිසක් ඉන්නවා. කොළඹ ගාල්ල හම්බන්තොට ත්‍රිකුණාමලයේ ඕලුවිල් කංකසන්තුරේ පේදුරු තුඩුව මයිලඩි වශයෙන් වරායවල් 8ක් පවතිනෝ. මේකින් ඕලුවිල් වරාය ගැටලුවක් හැටියට පවතිනෝ අපිට. ඒ වරාය ඇත්තටම මම යෝජනා කරන්නේ ධීවර සංස්ථාවට බාර දෙන්න ඕන වරායක්. ඒක සැබෑම ධීවර වරායක්. ඒක ධීවර අමාත්‍යාංශය බාර ගන්න ඕන. මෙයින් කොළඹ ගාල්ල හම්බන්තොට ත්‍රිකුණාමලය කංකසන්තුරේ වරායවල විශේෂයි. වාණිජ කටයුතු කරන ලාභ ලබන ආයතන හැටියට කොළඹ වරාය දැනට අපේ ලාභ ලබන ආයතනයක්. හම්බන්තොට වරායේ ණය ගෙවන්නේ කොළඹ වරාය මැදිහත් වෙලයි. සමස්තයක් ලෙස ගත් කල වරාය අධිකාරියේ 2014 වර්ෂයට වඩා 2015 ප්‍රගතියක් තියෙනවා. ඒක 2014 වර්ෂයේදී ලංකාවියත නව් ප්‍රමාණය 4298යි. එය 2015දී 4760යි. ගොඩබා ඇති බඩු ප්‍රමාණය 2014 ටොන් මිලියන 45යි. 2015දී එක ටොන් මිලියන 47යි. 2014 වර්ෂයේදී නැවගත කරන ලද බඩු ප්‍රමාණය ටොන් මිලියන 29යි. 2015දී ටොන් මිලියන 31යි. 2014 වර්ෂයට වඩා 2015 සාර්ථක වර්ෂයක් විදියට පෙන්නුම් කරන 2016ත් එවැනිම වර්ධනයක් තියෙන ලංකා නැව් සංස්ථාව නැව් එකක්වත් නැතුව ලාභ ලබමින් පවත්වාගෙන ආපු ආයතනයක්. මේ නැව් සංස්ථාවේ ලාභය දැකපු අය නැව් දෙකක් බලෙන් පැටෙව්වා නැව් සංස්ථාවට. මං හිතන්නේ ලංකාවේ තමයි ලෝකේ නැව් නැතුව තිබුණ එකම නැව් සංස්ථාව. දැන් මහජන බැංකුවෙන් ලබාගත් ණය මුදලක් හේතු කොටගෙන නැව් සංස්ථාව අවදානමක් දරනෝ ඒ නැව් දෙකේ වාර්ෂික ගෙවන්න ඉදිරි කාල සීමා තුළ ගැටලුවක් තියෙනවා. ඒකට අපිට භාණ්ඩාගාරයේ සහය අවශ්‍ය වෙනවා. ඒක අත්‍යවශ්‍ය කාරණයක් නරොච්චෝලේ බලාගාරට ගල්ලංගුරු ගෙනෙන කාරණේ නැව් දෙක ඉස්ස කරන මේ වෙනකොට. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ තරුණයින්ට දිවයිනේ පිහිටි ආයතන කීපයකම දැන්ට නාවික කටයුතු විවිධ පාඨමාලා පවත්වාගෙන යනවා. මෙම පාඨමාලා හදාරන අයට මුහුණ දීමට සිදුවන ප්‍රධාන ගැටලුවක් වනුයේ පාඨමාලාව අවසානයේ නෞකා පුහුණුව ලබා ගැනීමයි. නැව් සංස්ථාව සතු නැව් දෙකෙහි මෙම පුහුණුව ලබා දෙනවා සැලසුම් සහගතව තව තවත් විවිධමත් ඒ කාරණේ කළ යුතුයි. වෙළඳ නාවික ලේකම් කාර්යාලය රැකියා අවස්ථා වැඩි කිරීම උදෙසා උසස්භාවයේ වෘත්තීය නැවියන් බිහි කිරීම සඳහා මෙම කාර්යාංශය විශාල සේවයක් ඉටු කරනවා. මුහුදු යාත්‍රිකයින්ට විදේශීය හා දේශීය නැව්වල රැකියා අවස්ථා ලබාගත හැකි වන පරිදි ඔවුන්ට උසස් තත්ත්වයේ සමෘද්ධිය අධ්‍යාපනය පුහුණුව හා ප්‍රවණතාවය ඇගීමෙන් සහතික ලබා දීම මෙම ආයතනයෙන් කරන ප්‍රධාන සේවාවක්. ශ්‍රී ලාංකික මුහුදු යාත්‍රිකයින් ජාත්‍යන්තර සමෘද්ධිය කර්මාන්තයට සරලන තලයට උසස් කිරීම සඳහා ඉතා වැදගත් නියාමන කටයුත්තක් මෙම කාර්යාංශය මගින් සිදු වෙනවා. ඉතාමත් තරංකාරී මට්ටක පවතින වත්මන් සමෘද්ධිය කර්මාන්තය ඇතිවන ඉහළ මට්ටමේ යාන්ත්‍රික තන්ත්‍ර වලට උසස් වීමට නම් මෙම අමතර පුහුණුවීම අවශ්‍ය වෙනවා. යම් පුද්ගලයෙක් වෙළඳ නවිකාවකට රැකියාවට යාමට පත්තෙන්
විනාඩි 3ක් තියෙනවා
ලියාපදිංචි විය යුතුයි. මේ ආකාරයට 2015 වර්ෂයේ ලියාපදිංචි නැවගත වූ සංඛ්‍යාව 7144. විශේෂයෙන්ම ගාල්ල වරාය පිළිබඳව මං කරුණු කීපයක් ඉදිරිපත් කළ යුතුයි. මට වක්කීමක් ඇටියට දරුව ඇමතුමා බාර දුන්න කාරණේ විශේෂයෙන්ම ගාල්ල වරාය සංවර්ධන කටයුතු ගැන අවුරුදු පහුගිය දශකය පුරා සාකච්ඡා කරා. යුනෙස්කෝ ආයතන අනුමැතිය ලෝක උරුමයක් වෙච්ච ගාල්ල කොටුවට සමගාමීව ගාල්ල වරාය සංවර්ධනය කරන්න අනුමැතිය ලබා ගන්න හැකි වුණේ මේ වර්ෂයේ. ජපන් ආධාර ජෛත්‍ය ආධාර යටතේ මේ වරාය සංචාරක වරායක් හැටියට සංවර්ධනය කරන්නත් වාණිජ කටයුතු පවත්වාගෙන යන්නත් මේ දෙකම බලාපොරොත්තු වෙනවා. හම්බන්තොට වරාය කොළඹ වරාය අතර කේන්ද්‍රස්ථානයක් හැටියට තියෙන ගාලු වරාය අපි විශ්වාස කරනෝ ඉදිරි වසර තුළ ඒ කටයුතු ආරම්භ කළා සාර්ථක සංචාරක වරායක් හැටියට ඉතාම දැකුම්පලු ස්ථානයක රූමස්සල කඳුවැට්ටියෙන් කොටසක් විශාල කොටසක් මේ වරායට අයිති වෙනවා. පරිසර හිතකාමී හෝටල් සංකීර්ණයකටත් අනුමැතිය අපි අපේක්ෂා කරනවා. ගාල්ල නගරයේ ඉදිවන අලංකාර පරිසර හිතකාමී සංචාරක මධ්‍යස්ථානයක් බවට පත් කරගන්න හැකි වෙයි කියන විශ්වාසය මම පළ කරනවා. ඒ වගේම මම මේ සභාගත කරනෝ ඇගේම් වාර්තාව ගාල්ල වරායේ, ඒ වගේම වරාය අධිකාරිය හැටියට, වරාය අමාත්‍යංශය හැටියට අතිගරු ජනාධිපතිතුමාගේ අග්‍රාමාත්‍යතුමාගේ මුදල් ඇමතිතුමාගේ අවධානයට ලක් කරනෝ අපි බොහොම සුහදව මගේ ගරු අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමත්, අමාත්‍යංශ ලේකම්තුමා අධිකාරී සභාපතිතුමාල දෙපළ කාර්ය මණ්ඩලය අපි එකතු වෙලා ගොඩනගපු මේ වැඩපිළිවෙල සාර්ථක කරන්න කිසිම ආකාරයක වංචාවක් දූෂණයක් නොවනයි කියලා මම කියන්න යන්නේ. වංචාව දූෂණය බිඳුවට අඩු කරපු ආයතනයක් බවට පත් කරන්න මේ අවුරුදු එකහමාර තුළ අපට හැකියාව ලැබිලා තිනෝ. ඒ ලැබිච්ච අවස්ථාවේ ප්‍රයෝජන අරගෙන කොළඹ නැගෙනහිර පරිසරයත් අවදුර්ටත් මේ වරාය අධිකාරිය සතු ඒ බලක් කඩේට පවත්ව ගන්න හැකියාව ලැබේ කියන විශ්වාසය පළ කරමින් වරාය අධිකාරිය කටයුතු ඉදිරියටත් ශක්තිමත් කරනවා කියන කාරණේ සිහිපත් කරමින් මම සමුගන්නවා.